ஐயா, தெருவா சரணா சாமதி நாட்டம் அதை தப்பி அங்காஹாடுவாதா தின பத்தின குஜதா ஹமு தர்ம சாகச்சாவட்டாய் சுதல மன்னி திங் அதத் அப்பக்கிரேயும் அனுகம்பாவிங் அப்படி மீ தர்மகாரு பேரஞ்சி கரதிண்டு அப்பகி மகாச்சாரிய கல்யாண மித்ர ரவி கொங்கல்கி எத்துமா சம்பந்தில இன்னும் கொஞ்சம் அப்பி தவத் சுவாமின்வான்சில சம்பந்து இலா இன்னும் எமது நாம தாம கௌரவியம் பிடிக்கன்ன அத்திரம் மாச்சார் ரவிக கோகல்கி மகத்தா அப்பி சமதி நாமினியும் தாம் கௌரவியம் பிடி அறகின இத்துமாட ஆராதனா கண்ணோ மே சாகச்சா ஆரம்பிக்கிற அவத்தகு நன்றி சார். திருவன் சரணன்
திருவன் சரணன் அப்பி சுனந்த மகத்தே துரு எமது நாட்டன்ன சாகச்சாவ பகினான காட்டஹரி கெட்டலு வக்தியனான இதிரிபத் கரண்ண புல்வம் திருவன் சரணாய் திருவன் சரணாய் அப்பே சார் திருவன் சரணாய் திருவன் சரணாயோ கேன்ன சார் மே මට ප්‍රශ්නයක් ඇදියට තියෙන ගැටලුවක් තමයි සර් මේ ඇහෙන් දත යුතු රූප කියන කොට මොන වගේ අදහසක්ද සර් විස්තර වෙන්නේ? ඔය ඒක දැන් අපි අමුතු තේරුමක් හොයනවට වඩා මේ තියෙන අදහස ගන්න ඇහෙන් දැනගන්නේ මොන රූපද කියන එකෙන් ඇහෙන් දැන ගැනීම කියන තැනින් හොයාගෙන ගියා නම් හරි නේද? ඔක හම්බ වෙච්ච නැති එකක් වගේද? එතකොට හම්බ වෙයි හොයාගෙන ගියාට පස්සේ වෙන එකයි හොයන්න පටන් ගැනීමයි ඒක වෙනස්නේ. දැන් අපි ඇහෙන් ගත යුතු කියනකොට අපි උදාහරණයක් විදිහට කණින් දැනගන්නේ ඒවා ඇහෙන් දැනගන්නේ නෑනේ නේද? නෑ. දැනගන්නේ ඒවා ඇහෙන් දැනගන්නේ මොනවද ඇහෙන් දැනගන්න කියන අදහසක් තියෙනවනේ තමන්ට. එහෙමයි. උදාහරණයක් විදිහට අපි ඇහෙන් වර්ණ වගේ දේවල් දැනගන්න ඕනේ.
එහෙමයි.
එතකොට ඇහෙන් දත යුතු රූප කියනකොට ඒවට අමතරව වෙන දෙයක් හම්බ වෙන්නේ නැහැ
නේද?
නෑ. ඒ තමන් ඉන්න තැනින් ඒකත් එක්ක ඇහෙන් දත යුතු රූප, කණෙන් දත යුතු ශබ්ද. නැත්තම් ඒක ඇහෙන් දත යුතු රූප කියනකොට කියන්නේ මේ මොනවද චක්කු විඤ්ඤාය වූ රූපයක් කියලා නේද? සෝත විඤ්ඤාණය වූ ශබ්ද. ඒ විදිහට නෙන්නේ.
එහෙමයි සර්.
චක්කු විඤ්ඤාණයට අහු වෙන්නේ මොන වගේ ස්වභාවයේද? අපි චක්කු විඤ්ඤාණය කියනවා. සෝත විඤ්ඤාණය කියනකොට මොන වගේ ස්වභාවද? ඒ යම් කිසි දැනුවත් වෙන ස්වභාවයක් තියෙනවනේ.
එහෙමයි.
චක්කු විඤ්ඤාණය රූප කියන්නේ ඇහැ නිසා දැනගන්න දේවල් නේද?
එහෙමයි.
සෝත විඤ්ඤාණය කියනකොට කන නිසා හරි දැනගත්තා නම් ඒ අපි සාමාන්‍ය අර්ථයෙන්. ඒකට ඒ එතනින් ඒ රූපයක් ඊළඟට චක්කු විඤ්ඤාණය රූපයක් ගැන දැන් ඔබතුමා අහන්නේ මං හිතන්නේ අර මාළුන් චතුත්ත්ව සූත්‍රය වගේ එකක් වෙන්න ඇති නේද?
ඒ සූත්‍රය
කියන එතකොට ඒකේ චක්කු විඤ්ඤාණය රූපයක් මොකක් කියනකොට ඒ චක්කු විඤ්ඤාණය වූ ස්වභාවය
එහෙමද?
එහෙන් දත යුතු රූප කියලා අපි සාමාන්‍ය සිංහලෙන් කියනවානේ.
එහෙමයි.
ඒ දැන ගැනීම ගැන විමසන්න. ඔය චක්කු විඤ්ඤාණය වූ රූපේ දැන් දකින්න බැයි නම් දැන් දැකීමකදී අපි දකිනවනේ යම් කිසි ස්වභාවය. ඒක දැන් දකින්න බැයි නම් කියන්නේ මොකද්ද? ඊට අතීතය දැකලා නැත්නම් කියන්නේ මොකද්ද? නාගතේ දැකලා ලැබෙන්නේ නැත්නම් කියනකොට දැන් අපි දැක්කා කියන කියලා හිතුවට ඇත්තටම දැකලාද කියන එක හොයනවා. දැකීම කියන්නේ මොකද්ද? පේන්නේ නැහැ කියන්න බෑනේ, පේනවනේ නේද?
පේනවා.
ඒ පෙනීමේදී මොකද්ද මේ පෙනීම කියන්නේ, දැකීම කියන්නේ? අපි පෙනීම කියන්නේ රූපයක් දැක්කා කියන එකට නේද?
එහෙමයි.
ඇහෙනවා කියන්නේ ශබ්දයක් ඇසුවා කියන එකටනේ. ඒකට ඇත්තටම ඔය ඒ අහපු සද්දේ ඇහිලාද? නැත්නම් ඔය දැක්කා කියලා හිතන රූපය දැකලාද? කියන තැන විමසන්න. අපිට හිතෙන මට්ටමයි දැන් ඕක නම් අර දැන් අපිට නිකන් මේ දැක්ක එක දැක්කේ නැද්ද කියලා අනිත් පැත්තට ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වුණාට ඊ අපි දැක්කලා තියෙන්නේ ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවයද කියන එක. දැන් ඔක උදාහරණයක් ගත්තත් තරම ගන්නේ දැන් බල්ලා වතුරට එබිලා ඌට හිතනවනේ ඉන්න බල්ලෙක්ව පේනවා කියලා, වතුරේ ඉන්න බල්ලෙක්ව පේනවා කියලා.
ඔව්.
දැන් ඒ හිතන එක ඇත්ත ඇති හැටිද? එතෙන්දි නැහෙනේ නේද?
නෑ.
එතකොට දැන් අපිට එළියේ තියෙන රූපයක් පෙනුණා කියලා හිතුවට ඒක ඇත්ත ඇති හැටිද කියන එක විනසන්න නෑ. දැන් අපිට ඇත්ත කියලා හිතෙන්න පුළුවන්. අපිට ඒක ඇත්ත කියලා හිතනවනේ අර ඉන්න බල්ලෙක් පේනවා කියන එක. ඒ වුණාට අපි උපමා ඉද උදාහරණ ඉද දන්නවා මේ එතන එයා ඇත්ත දැනගින නෙවෙයි. තේන දේ ඇත්තයි කියන තැනක දෘෂ්ටියක තමයි ඉන්නේ.
හරි.
ආ. එතකට දැන් මේ උපමා ඉද බලන්න ඒක දැන් එයාගේ මට්ටමට ගියොත් ඇහැට පේන රූපයක්. හරි.
ඔව්.
එයාට චක්කුඤ්ඤය වූ රූපයක් නේද?
චක්කුඤ්ඤය රූපය.
ඔව්. දැකලා දැන ගැනීමනේ. එද චක්.
ඔව්.
ඒක දැන් කණෙන් නෙමෙයි නේ දැනගත්තේ, ඇහෙන්නේ.
ඇයි?
ඒකට කියන්න ඇන්නේ චක්කුඤ්ඤය වූ සිද්ධියනේ.
සිද්ධිය.
ඒ චක්කුඤ්ඤය වූ රූපය. හරි. ආරං එයා ඉන්න තත්ත්වයේ චක්කුඤ්ඤය වූ ඒක පාදක කරගෙන දැන් අන්න ඔය චක්කුඤ්ඤය වූ රූපය දැන් දකින්න බැයි නම් කියලා ඇහෙනවා. දැන් අපි කියනවා බල්ලට ඔය චක්කුඤ්ඤය වූ රූපය දැන් දකින්න බැයි නම් කියලා. දැන් එතකොට අපිට අර්ථයක් තියෙන අපේ පැත්තෙන්. බල්ලට අර්ථයක් නැහැ. අපි මේ දැනගන්න කිව්වා. ඔවා දැක්කයි
කියන
දැක්කා කියලා ඔය හිතන රූපේ දැන් දකින්න බැරි නම් මොකද්ද තත්ත්වය? එතකොට හිතන්න වෙනව නේද මේ මස්සන කෙනා?
එතකොට එහෙනම් දැන් දකින්න බැරි නම් දැකීම කියන්නේ මොකද්ද කියන එක ගැන තමයි විමසන්න වෙන්නේ නේ.
ඔය අපිට දැකීම තියෙනවා. රූපේ පේනවා.
ඔව්.
දැන් ඇහෙනවා ඕ රූපේ දැන් දකින්න බැයි නම් කියලා. අර උකමාවත් එක්ක හිතන්න.
ඔව්.
බලන්න හිතනවා. එන්නම අර පේන දේ පේනවා කියලානේ. දැන් අපි කියනවා ඔය චක්කුඤ්ඤය රූපේ දැන් දකින්න බැරි නම්. දැන් අපේ පැත්තට ඒක ඇත්ත කියන්නේ අර්ථයක් ඇතුවනේ කියන්නේ.
ඔව් අපිට අපි දැනගෙනනේ කියන්නේ.
අපි දැනගෙනනේ ඒ උපමාවේ අදහස. එයා තමයි අපි දැනගෙනනේ කියන්නේ.
ඔව්.
බල්ලා දන්නේ නැහැ.
බල්ලා දන්නේ
නැහැ. ඔව්. ඒකට එයාට නොදන්න දෙයක් නේ ඇහින්නේ දැන්. ඒ වගේ මේ පත්‍ය කියන එක අපි දන්න දෙයක්. අපි දන්නේ ලෝකෙට අයිති ස්වභාවයනේ අපි දන්නේ. ආයතනයක් එතන පිළි අරගෙනනේ අපි දැනගෙන අපේ දැනගැනීම තියෙන්නේ.
ඔව්.
අපි අහලා තියෙනවා දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ ආයතන ඉක්මවාය. හරි. ඒක ආයතන කියන දේ පිළිගන්න එක නෙමෙයි. ඒතන සත්‍ය සිද්ධිය මොකද්ද? ඒක වෙන්නේ කොහොමද? එසේද? ඒකට දැන් ඒ හොයන කෙනාට අවස්ථාවක් තියෙනවා. ඔන්න මේ හොඳට රූපයක් තියෙනවා. ඌ දැන් දකින්න බෑයි කියලා ඇහෙනවා. නේද?
ඔව්.
එතකොට අපි දන්නේ එකට වෙනස් එකක් ඇහෙන්නේ. අපි දන්නේ මේ. එතකොට පේනවනේ. අක්කු ඉන්නේ අයියා. ඒකම ඕනනම් හොඳට දැන් සද්ද ඇහෙනකොට සෝත විඤ්ඤායයිනේ.
ඔව්.
එතකොට ඇහෙනවා ඔය සෝත විඤ්ඤායයේ වූ සද්දේ දැන් අහන්න බැරි නම්. දැන් මොකද්ද මේ කියන්නේ? අපි ඔය ඇහෙනවා කියලා හිතපු සද්දේ දැන් අහන්න බැයි. මේ මොහොතේ ඇහෙන්නේ නැහැ නේද?
ඇහෙන්නේ නැහැ කියන එක අපි සමහන් ඇහෙන්නේ නැහැ කියන එක අපි උපකල්පනයක් කරගන්නවා ඇහෙන්නේ නැහැ කියලා. එහෙම හිතනවා නේද?
ඇහෙන්නේ නැහැ කියන තැනට යන්න නෙවෙයි.
ඔව්.
තින්නේ ඇහෙනවා කියන සද්දේ ඇහෙනවා. හැබැයි අපිට ඇහෙනවා ඔය ඇහෙනවා කියන සද්දේ දැන් අහන්න බැරි නම්.
ආ දැන් අහන්න බැරි නම්.
ඉන්න අහන්න පුළුවන් කියන එකේ ඉන්නේ අපේ අද්දක.
ආ පුළුවන් කියන එකේ ඉන්නේ.
ඔව් දැන් අපිට එහෙනවා ඕක දැන් අහන්න බැයි නම් කියලා දැන් විමසන්න වෙනවා මොකක්ද මේ කියන්නේ. ඇයි ඇයි දැන් අහන්න බැයි නම් කියන්නේ. ඒකේ දැන් දකින්න බැයි නම් දැන් තේින්නේ නැත්තම්. වගේ අදහස දැන් ඇහෙන්නේ නැහැ.
ඈ? ඔව් සද්ද.
දැන් ඇහෙන්නේ නැත්තම් ඒ සද්ද ගැන අදහසක් එයිද? නැහැනේ. එතකොට අපිට අදහසක් ආපු සද්දය හරියට දැන් අර බල්ලා දැනගත්තු වතුරේ ඉන්න බල්ලා වගේ. හරි. දැනීමේදී. අපි දැනගත්තු සද්දේ නැත්නම් අපි දැනගත්තු රූපය.
ඔව්.
නැහැ නිසා දැනගත්තු යම් කිසි වර්ණ වැඩයක් කියලා හිතන්න වර්ණයක් කියලා. ඒ ස්වභාවය. කන නිසා දැනගත්තු යම් කිසි සද්ද ස්වභාවය. දැන් අනේ ඒක දැන් ඒ සිද්ධියේදී අත්දකින්න බැයි නම් කියලා ඇහෙනවා. අපේ අත්දැකීමට වඩා එහෙම වෙනස් තත්තාවක් ඇහෙනවා. අපිට සද්ද ඇහෙනවා, අපිට රූප පේනවා කියන දැන් අත්දකින්න බැයි නම් කියලා නේද?
අත්දකින්න බැරි නම් කියනවා.
එතකොට දැන් අපි එතන විතරක් ගමුකෝ ඉතුරු කැලි වලට යන්න. දැන් දැන් දකින්න බැයි නම් ඒකට ඡන්දය රාගයක් ඇති වෙනවද? ඇතිවීම සුදුසුද? ඒ තව විදිහට කියන්නේ අපි දැනගත්තේ නැත්නම් මේ ඒකට කැමැත්තක් ඇති වෙයිද? එහෙම දැනුවත් වීමකට එන්නේ නැහනේ.
නැහැ.
එතකොට ඒ කැමැත්තක් ඇති වෙයිද ඒකට? වෙන්න බෑ නේද?
වෙන්න බෑ.
ඔව්. ඒ අන්තිමට අහන එක. දැන් විමසන්න වෙනවා මේ ඇහෙන එකට අහන්න බැයි නම් කියන්නේ ඇයි? මේ පේන එකට පේන්න බැරි නම් කියන්නේ ඇයි? කියන තැන විමසන්න වෙනවා. හරි.
ඔව්.
එතකොට දැන් අර බලලා යම් කිසි විදිහකට විමසලා අපේ මට්ටමට ආවොත් ඔය බාහිරේ වතුරේ බද්දෙක් පිටලම නැහැ, අටගෙනම නැහැ.
නැහැ.
කියන අන්නේ දැක්මට ආවොත් එහෙනම්. දැන් යාට නොවනක් යනවා නේද? ඉස්සෙල්ලා අප දැක්කා කියලා හිතුවට දැන් ඒ දකින්න බැහැ.
නොනක් වෙන
බලක දැකින් ඇනේ ඒක නෑත්
ඔව්
නේද
ඔව් සර්
ඒ මුලාවෙන් සිටීමක් විතරනේ ඉන්න බලෙක්ව පේනවා කියන්නේ නොදන්න කමට පිළිගැනීම අවිද්‍යාව මත අදාගත්තු දෙයක්
දාගත්තු දෙයක්
ඇත්ත ඇති ඇති නොදන්න කම මතයි වතුරේ ඉන්න බලෙක් පේනවා කියලා හිතේ අන්න ඒක දැනගන්නකොට අර අර කියපු ඇහුණ දෙයට අර්ථයක්, ඒ කියන්නේ ඇහුණ දේ ඒ පැත්ත සත්‍යයක් අහුවෙනව නේද? දැන් මුලින් මුලින් අපි අර දෘෂ්ටියේ ඉන්නකම් අපිට තේරෙන්නේ නැහැ. මේ පේන දේ පේන්නේ නැත්නම් කියන්නේ ඇහෙන දේ ඇහෙන්නේ නැත්නම් කියන්නේ මොකද? නේද?
ඔතන විමසීමක් වෙන්න ඕනේ සර්. විමසීම වෙනකොට අර ඒ නුවණ ඉස්මතු වෙනවා.
ඔව් දැන් ඒ ඒ ඇයි මේ අහන්න බැයි නම් කියලා කිව්වේ කියන එක අර ඇහෙන එකත් එක්ක විමසගෙන යන්න වෙනවා. නැත්නම් දේන එකත් එක්ක විමසගෙන යන්න. ඒ පෙනීම ඒ පේන මේ තියෙන රූපයක්ද මේ පේන්නේ කියලා හොයාගෙන යන්න වෙනවා. නැත්තම් උලාවද්ද මොඩකමට එහෙම හිතුවද? දැන් ඒක ඒ ධර්මයේ තෝරන ගන්න දැන් මේ එක්කම අපිට හීනයක් පේනවා කියලා හිතන්න. ඔව් දැන් හීනේ පෙනෙද්දී අපි හීනේ කියලා දන්නේ
නෑනේ. නෑ
එතකොට අපිට ඒක ඇත්තනේ. දැන් ඒක ඇත්ත වෙලා ඉන්නකොට කොහෙන් හරි අපිට ඇහෙනවා ඔය දැක්කා කියන එක දැන් දකින්න බෑ කියලා. ඉතින් හීනයක් බව දැනගත්තු දවසට අර කතාව ඇත්ත නෙමෙයි කියලා
තියෙනවා. ඔව්.
ඒක අභූත ස්වභාවයක් නේ නේද? ඇත්ත ඇති හැටියක් නේ කියලා
තියෙනවා. ඒ දැක්ක
හීනයක්. ඔව්. ඒ ඒක ඒක අවබෝධ වෙන්නේ මෙන්න මේක මෙහෙමයි උනේ කියලා දැනගත්තු දවසට මේ කෙසේද මේක කියන්නේ. හරි. ඒ දැන ගැනීම එනකන් හොයන්නත් වෙනව නේද? දැන් දැන් මේ උදාහරණවලදී අපි වෙන හැටි දැනගත්තට ඇත්ත අත්දැකීමේදී අපි දන්නේ නැහැ. ආයතනික අත්දැකීමකදී අපි ඇත්ත දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන ආයතන මූලාව විඥානය මායාකාරී කියලා ඇහෙනවා. හරි.
ඔව්.
අපි මායාව ඇත්ත කියලා පිළිගන්න ඉන්නේ අපිට මායාව කියන ස්වභාවය අහු වෙලා නැහැ. හරි.
ඔව්.
විඥානය කියන්නේ අපි දැනවත් කරන අපි දැනවත් කරන ගතියනේ ස්වභාවයනේ.
ස්වභාවය.
ඒක අපි නිකම්ම ඕක බොරුවක් කිව්වට හරියන්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන විදිහට සෙවීමක් කරන්න ඕන. ඇත්තටම මුලාවක්ද කියලා හොයන්න.
ඔව්.
අනන්ත ප්‍රත්‍යක්ෂ වුණ ඇත්ත ප්‍රත්‍යක්ෂ වුණ දවසට මුලාවක් බව අවබෝධ වෙනවා මිස ආගෙන් හරි අහගෙන උක මුලාවක් කියලා හිතලා හරියන්නේ නැහැ.
හරියන්නේ නැහැ.
අරය කියන හින්දා මුලාවක් වෙන්නේ නැති කියලා එහෙම එතකොට ඒක තවත් කල්පනාවක් දැනුමක් විතරයි.
ඔව්.
ඒත් එතනින් එහාට ගියේ ඥානයක් එන්න ඕන නෙමෙයි.
නැත්තම් සාරක සංකල්පයක් විතරක් වෙනවා නේද සර්?
යන්න. එතකොට අපිට ගොඩක් වෙලාවට වෙන්නේ අපි අත්දැකීම තියනවා ඒ උනාට සංකල්පයක් හදාගන්න ඕක බොරුයි කියලා.
ඔව්.
ඒක දැනුම හරි.
ඔව් සර්.
තොර ඥානය කියන්නේ බොරුව විදිහටම පේනවනේ. ඥානය කියනකොට ආයේ කවුරුවත් කියපු හින්ද නෙවෙයි.
නෑ.
අන්නේ ඒ ඥානය ඇති වෙන්න දැන් මේ අහුණ දෙයත් එක්කම විනසගෙන යනවා.
විනසගෙන යනවා.
ඔව්. එතකොට එනවද අදහස?
එනවා
සර්. රූපය අපිට චක්කුඤ්ඤේ රූප තියනා ලෝකෙට අයිතිද? දැන් ඔක විමසගෙන ගියාම දැන් ඔය දහමට අනුව බැලුවොත් අර විඥානේ මායාකාරය කියන හින්දා මැජික් එකක් නෑ.
ඔව්.
ඒක මැජික් එකක් කියන්නේ අර නිකන් හීනයක් වගේ දෙයක් නේ. ඒ කියන්නේ ඇත්ත වෙන්න තැහෙනේ.
බෑ.
හැබැයි අපි මැජික් එක කරන්නේ හැටි දන්නේ නැතුව ඕක මැජික් එකක් කිව්වට ඒක දැනුමක් මේ කියන්නේ දෘෂ්ටියක් විතරයි.
ඔව් කියන ඉඳ කියනවා.
ඔව් අපි කවදා හරි මැජික් එක කරන හැටි ඉගෙනගත්තු දවසට තමයි අරක මැජික් එකක් කියලා හරියටම කියන්නේ.
ඔව්.
හරි. මොකක් හරි මැජික් කාරයක් මොකක් හරි ඔය පරවියෙක් මවනවා කියලා හිතන්නකො.
ඔව් සර්.
දැන් අපි ඕක බොරුවක් කියලා හරියන්නේ නැහැ නේ පරවියෙක් ඉන්නවා නම් ඇත්තට.
ඔව්. ඔව්.
ඒක ඒක කලේ කොහොමද කියලා දැක්ක දවසටනේ. අර අපි ස්වාමීන් වහන්සේ කියන්නේ කඩුවක් ගිලින එක කියලා. කඩුවක් ගිලින එක අපිට පේනවා. ඒක කරන්න හැටි දන්නේ නැත්නම් අපිට කඩුවක් ගිලින එක ඇත්තක් වෙලා
ඇත්තක් වෙලා.
දැන් අපේ දැනුමට අපි දැනුමෙන් අපි දන්නවා කඩුවක් ගිලින්න නම් බෑ උගුර කැපෙනවා වරව මේවා වෙනවා ඒක. ඒ හින්දා බොරුවක් වෙන්න ඕන කියලා අර තර්කෙන් හිතනවා. එතකොට ඒ තර්කෙන් හිතීම ඇත්ත ඇති ඇති දැක්කා නෙවෙයි.
නෙවෙයි.
ඥානෙට අහු වුණා නෙවෙයි. ඥානෙට අහු වුණා නම් හරියටම ඒ සිද්ධියේ සත්‍ය ස්වභාවය දැනගන්නවා. හරි. එතකොට ඒ සත්‍ය ස්වභාවය දැනගැනීමේදී ඥානෙ. ඉතලා මේ ඕක වෙන්න බැහැනේ කියලා අර අපි දන්න ඒ කරුණ එක්ක ගලපලා තර්ක කිරීම නෙමෙයි කල්පනා කිරීම නෙමෙයි. ඒ විදිහටම ඇත්ත ඇති ඇති දැක්කනම් රැවටෙන්න විදිහක් නැහැ නේ.
එතකොට තමයි මැජික් එකක් වෙන්නේ නේද? එතකොට තමයි මැජික් එකක් වෙන්නේ.
අන්න මැජික් එක විදිහටම දැනගන්නේ එතකොටනේ නැත්තම් මැජික් එකක් කියලා අහලා තියනවා විතරයි
ඕක.
එකන අපි අර ඕක වෙන්න බෑ කියලා අනුමානෙන් කියනවා විතරනේ
අනුමානෙන් කියන
අපි හරියටම මැජික් එක කරන හැටි දැනගත්ත දවසට අනුමානෙන් නෙමෙයි කියන්නේ අන්න ඒ මට්ටමේදී පේනවා ඕක දැක්කා කියන චක්කු විඤ්ඤාය රූපේ දැන් දකින්න බෑ කියන එකේ අර්ථය එනවා හරි
හරි
ඒක ඒක අර දැනුමකින් කල්පනා කිරීමකින් තර්කයකින් ගැනීමට වඩා එහාට ගිය දෙයක්.
එහෙමයි.
පැහැදිලි. ඒ මට්ටමේදී මුලා වෙන්නෙම නෑ නේද?
ඇත්ත දැකලා ඉතින්.
ඔව්. ඒ සිද්ධිය උනාට මුලා වීමක් නෑ.
නෑ.
කියනවා. ඒ. ඒකට ඒ මුලා නොවන ස්වභාවය ගැන තමයි අර විස්තරේ ඇහෙන්නේ. එතකොට අන්නේ ඇහෙන එක අපිට උදව් වෙනවා ඒ සත්‍ය හොයන කෙනාට ඥානය උපත් ගන්න. ඒකට අනුව විමසගෙන යනවා.
විමසගෙන යනවා.
ඇහෙන දේට අනුව විමසනවා. හරි.
ඔව්.
ඒ විමසීම ඒක ඇහෙනකොටම ඒ ඥානෙ වැඩිලා වැඩෙන්න කෙනෙකුට පුළුවන් නැත්නම් ඒ තව එයාට මොනවා හරි ගොඩක් කරන්න වෙන්න පුළුවන් ඒ ඥානෙ ඉන්නකම්.
ඔව්.
හැබැයි දැන් ඉමසන් කොහමද මේක කොහොමද කියලා ඒ කෙසේද කියන පැත්ත විමසගෙන යන්න අර මොකද්ද විමසන්නේ කියලා කතාවක් තියෙනවා. එතකොට දැන් එන එක තමයි අපිට උදව්වක් වෙන්නේ. එතකොට එහෙන එක අපි දන්න එක නෙවෙයි.
නෙමෙයි.
අනේ එතනයි අරගත්තේ. එහෙන එක අපි දන්න එක නෙවෙයි. ඒ අන්න අපි නොදන්න එකක් වුණ ගමන් වෙනසක් කොහොමද වෙන්නේ? කොහොමද වෙන්නේ? මේ විමසීම මතු වෙනවා. විමසීම මතු වෙන්නේ අපි දන්න එකට ගැලපුණ නැත්නම්.
ඔව්.
අපි දන්න එකම කියනවා නම් ආයෙ විමසන්න දෙයක් නැහැ නේ. අන්න ගැලපුණා.
ඔව්.
එහෙම ගැලපෙන්නේ නැහැ මේ ඊතර වෙන දහමේ එකක්වත්. ඒ පුදු කෙනෙක් පෙන්වන්නේ ඊතර වීමනේ. ඊතර වීම කියන්නේ අපි දන්න මට්ටමෙන් ඊතර වෙනවා. මොකද අපි දන්න මට්ටම කියන්නේ ලෝකෙ. අපට ගෝචර මට්ටම කියන්නේ ලෝකෙ.
ලෝකෙ.
අපට ඇත්ත ඇති ඇති දකින්නකොට අපි දන්න ස්වභාවය පිහිටන්නේ නැහැ. අපි දැනුමෙන් දැනගත්තු ටික නෙවෙයි ඥානයට එනකොට.
ඥානයට එනකොට.
අපේ දැනුම ඉක්මවා යනවා. ඒකනේ දැනට ආයතනෙට අහු වෙලා තියෙන දැනුමක් නේ තියෙන්නේ. අන්නේ ඒක ඉක්මවා යනවා ආයතන පිරිසිඳ දකිනකොට. ආයතනයේ පිරිසිඳ දකිනකොට නැත්නම් යථාභූත ස්වභාවය දකිනකොට ඒක ඥානෙ. දකිනකොට අර කලින් හිටිය ස්වභාවය ඉක්මවා යනවා. එහෙම වෙන්න ඕනනේ නේද?
ඔව් සර්.
ඔව්. එතකොට බලන්න අර කියන එකම අන්ධව විශ්වාස කරනවා නෙවි. කියන එක මොකද්ද මොකද්ද කියලා හොයාගෙන යෑම ඒ ප්‍රශ්න කිපීම උදව් වෙනවා ප්‍රඥාව වැඩෙන්න. හරි. ඒක ඇහෙන තෝන ඇහෙන දේට අනුව විමසන්නත් ඕන. ඇහෙන්නත් ඕන ඇහෙන දේට අනුව විමසන්නත් ඕන. දෙකම යෙදුනත් විතරනේ නුවණෙන්නේ.
නුවණෙන්නේ.
ඔව් බල්ලට ඇහෙන්න ඕන. ඔය චක්කුඤ්ඤය වූ එක දැන් දකින්න බැරි නම් කියනවා වගේ කතාවක් ඇහෙන්න ඕනනේ.
බල්ලට ඇහෙන්න ඕනේ.
ඔව්. ඒකට උට ඇහුණට විතරක් මදි ඌ ඒ ඇහෙන දේට අනුව ඉමසන්න ඕන. තමන් හිතන දේට අනුව නෙවි.
ඔව් තමන් හිතන දේ නම් බල්ලා මේ පේනවනේ යාට.
පේනවා තියෙන දේ තමයි පේන්නේ කියන ඒ දෘෂ්ටියනේ ඉන්නේ.
ඉන්නේ ඔව්.
එතකොට ඒ දුක්ම හිතලා හරියන්නේ නැහැ. ඒකට ගලපලා හරියන්නේ නැහැ. අර ඇහෙන එකට අනුව විමසන්න. හරි.
එදිකිස.
දැන් අදහසක් ආවද? ඒ චක්කු විඤ්ඤාය වූ රූපේ දැන් දකින්න බැරි නම් කියලා. එතකොට දැන් මේ අපි දන්නේ ඒක නෙමෙයි. චක්කු විඤ්ඤාය කියන්නේ අපිට පේනවා. රූප විඤ්ඤාය කියන්නේ ඇහෙනවා.
පේනවා.
ඔව්. පියක් දකින්නේ පේනවා ඇහෙනවා ඒවා සත්‍ය සිද්ධි විදියට කියන්නේ ලෝකෙට ඇත්ත. හැබැයි ඒක අනිත් පැත්ත තමයි ඇහෙන්නේ. අක් විඤ්ඤාය යෝ එක දකින්න බැහැ නේද? රූප විඤ්ඤාය යෝ එක අහන්න බැහැ නේද? වගේ කතාවක් නේ
ඇන්නේ.
ඕ එතකොට මොකද්ද මේ? අපි දන්න එකට වඩා වෙනස්. එහෙනම් හොයන්න වෙනවද?
වෙන් වෙනවා.
ඔව්. අනේ කියන්නේ. අනේ හැම ඒ තමන් දන්න එකට වඩා වෙනස් කතාවක් තමයි හැමතිස්සෙම දහමෙන් ඇහෙන්නේ. මේ දහම හරියට ඇහුණා. අපිට වෙන්නේ එහෙම නෙමෙයි ඇහෙන්නේ අපි දන්න එකට ගලප ගන්නවා. ආ මේ කියන්නේ අපි දන්න එකනේ.
ආ.
ඒ ඒ ඒ ඒ ගැලපුණ ගමන් අපිට හොයන්න දෙයක්.
ඒ යෝනිසෝමනසිකාරයේ අවශ්‍ය දෙයක් තමයි ඇහෙන්නේ.
ඔව්. ඒක තේරුම් ගන්න ඕන තමන් දන්න එක නෙමෙයි. දන්න දෙයට ගැළපීමක් කරන්න බෑ මේ ඇහෙන එක.
ඇහෙන
අපි දන්න ටික පැත්තකින් කියලා ඇහෙන දෙයට අනුව විමසන්න වෙනවනේ.
විමසන්න වෙනවා සර්.
අන්න ඒ විමසීම මතුවෙන්න තමයි ඔය හැමතැනම මොනවා හරි කියන දේවල් වල තියෙන්නේ. අපි දන්න දේ විස්තර කරනවා නෙවෙයි.
නෙමෙයි.
දන්න දෙයක් නෑ අපිට හොයන්න දෙයක් නෑ නේ.
ඔව් අපි දන්නවනේ.
ඔව්. පිටතර විලාන.
ඔව්.
ඒකත් අහලා තියෙන්නේ දැන් හරියට දැනගත්තොත් ඉතර වෙන්න ඕන කියලා නේද? ඔව්. ඒ ශ්‍රද්ධාවක් එක්ක තමයි ඉතින් මේක හොයන්න වෙන්නේ.
එහෙමයි.
අපිට අඩු ගානේ මේක හොයන්න වටින දෙයක් කියන තැනටවත් ශ්‍රද්ධාවක් තියෙනවා. හැබැයි අපි ඇත්ත ඇති හැටි දකිනකොට ඥානේ පහළ වෙනකොට ශ්‍රද්ධාවෙන් නෙමෙයි පිළිගන්නේ. හොයනකොට ශ්‍රද්ධාවෙන්.
ඔව්.
ඥානේ පහළ වෙනකොට ඒක ඇත්ත ඇති හැටි දැක්ම තුල දැක්මක් නෙමෙයි.
ඔව් දැක්මෙන් තමයි අපි පිළිගන්නේ
ඒක. ඒ දැක්ම ඒ කියන්නේ සත්‍ය අවබෝධ වෙනකොට ඒක ඥානයක් වෙලා නේ. එතකොට අර ශ්‍රද්ධාව කියන පැත්ත නෙමෙයි ඊට වඩා ඒක දැක්මක්. අනේ දැක්මක් වෙන්න නම් විමසගෙන යන්න ඕනේ. හොයාගෙන යන්න.
ශ්‍රද්ධාවෙන් මතුවලා තමයි අර හොයන්න පෙළඹෙන්නේ.
ඔව්. ඔව්. හොයන්න එහෙම කරන කමක් නැන්නේ එතකොට නේ.
ඔව් සර්. දැන් සබ්බදී බොහොම ස්තුති බොහොම පිං එරුවන් සරණයි.
right. තෙරුවන් සරණ ඒක මනා හරි වෙන ආයට ඒ අදහස් තියනවා නම් කියන්න පුළුවන්.
දැන් බාහිරෙන් රූපයක් දකිනකොට ඒක අපේ සිත තුළ නිර්මාණයක් කියන කාරණේ අපි දැනගන්නවනේ. ඒක දැන් ඇත්තටම අපිට දැන් තියෙන තත්ත්වය එහෙම නැත්නම් පිට රූපයක් නැත්ත කියනක් කියන්න බෑ. ඒක අපි සිතෙන් දැන් බාහිර රූපයක් දකිනකොට ඒක අපි සිත තුළ කරගත් නිර්මාණයක් ඉඳ තමයි අපි බාහිර රූපේ කියලා අඳුනගන්නේ. ඉතින් ඇත්තටම කිසිම බාහිර රූපයක් නැහැ කියන කාරණයක් නෙමෙයි ඇත්තටම වෙන්නේ. එතකොට මේ කොක්‍රී මහත්මයා දැන් ඒක අපි එක තේරුම් ගැනීමම ඒක ලෝකෙට ඇති තේරුම් ගැනීමක්ද එහෙම නැත්නම් එතනින් එහාට ගිය දෙයක්ද?
ඔව් ඒ තේරුම් ගැනීමේ එක එක මට්ටම් තියෙන්න පුළුවන්. අපිට එකපාරටම ඇත්ත ඇති හැටිම අහුන වෙන්න පුළුවන්. හරි. අපි ඉන්න යම් කිසි මට්ටමක මුලාවෙන් මිදුණට තව මට්ටමක ඊට වඩා සියුම් මුලාවක ඉන්න පුළුවන්. ඒ වගේ සිද්ධියකුත් තියෙනවා.
හරි දේරුම් කොහොමද මේක හරි පැහැදිලි. එතකොට දැන් ඒ අපි තේරුම් ගැනීමම දැන් ඒක හැමෝම තේරුම් ගන්නත් අමාරුයිනේ. දැන් ඒක උත්සාහ කරලා තමයි මේක යම් සි කලණි මිත්‍රයන් දෙන උපදේශන ඇතරම රවි කොකර මහත්මයා දවසල අර දීප සාකච්ඡාවල අහල් තමයි ඇතරම විකටම මේ අර සුබදරාම එකරත් ඒ රෙකෝඩ් කරපෝ. එතකොට දැන් ඒ ඒ ඒ අනුව දැන් අපි ඒක බාහිරින් රූපයක් කියලා නොතේරුම් ගන්නකොට ඒ කියන අපිට ඒක තේරෙනකොට මේක අපි නිර්මාණයක් කරගත්තයි කියන කාරණය ඒක ඊට පස්සේ අපේ දැනුමක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කිනම් අපි දැන් නිතරම මේක දකින්නවනේ. දැන් ඒක එහෙම නෙවෙයි කියන කාරණේ අපි හැම වෙලාවෙම අපිට මේ වැටි වැටි යනවනේ දකින්න හැම වෙලාවෙම අහනකොට දකින්නකොට රසල එන ඒලා එතකොට මේක දැනුමක් බවට පත් වෙනවා.
ඔව් දැනුමෙන් තමයි අපි මුලින් අර පැහැදිලා කියනවා එහෙනම් මේක වෙන්න බෑ කියන ඒක දැනුමනේ. ප්‍රත්‍යක්ෂයේ කියනකොට අර ඇහිලා තියෙන හින්දා නෙවෙයි. ඇත්ත දකින්නකොට يعني ඥානයක් වෙනකොට අර ඇහිලා තියෙන හින්දා එහෙම හිතනව නෙවෙයි. අපි මුලින් වෙන්නේ ඇහිලා තියෙන හින්දා ඔහොම වෙන්න බෑයි කියන තැන තමයි මුලින් ඉන්නේ. ඒක දැනුම. නැත්නම් අහලා දැනගත්තු දෙ. හරි. දැන් අපේ අත්දැකීම එක්ක ගැලපෙන්නේ නැහැ. මොකද අපි කොහෙද තියනවාමනේ අහුවෙන්නේ. හැබැයි ඇහෙනවා උක වෙන්න බෑ කියලා. හරි. ඒකට අපි ඇයි මෙහෙම කියන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා විමසන්න වෙනවනේ.
ඒ විමසීම තුල අර අර ඒ බොරුව අපි ඉන්න මුලාව අහුනොත් එතකොට ඥානය වෙනවනේ. මුලාව කියන එක අහුවෙන්නේ ඥානෙටනේ. අපි නැත්තම් අර කවුරු හරි කියන හින්දා පිළිගත්තා නිසා අපි ඒක ඇත්තටම සිද්ධ වෙන හැටි දැකලා නෙවෙයි. ඇත්තටම සිද්ධ වෙන හැටි දැක්කොත් ඒක ඥානෙකට එතකොට කවුරුවත් කියන්න ඕනේ නැහැ. ඒක එහෙම වගේ තත්ත්වයකට එනවා. ඉතින් මේකෙදි තව විදිහකට මතු කරන්නේ දැන් මේක මෙහෙමයි කියන එක දා ගැනීමට වඩා ඒ ඇහෙන දේ උදව් කරගෙන විමසීම තුළ එතෙන්ට ඒමක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි දන්නේ වෙන්න ඕන එක මොකද්ද කියලා දන්නේ නැහැ. හොයන එක තමයි කරන්න ඕන. ඔයන ගතියයි පාතු වෙනවා. ඇත්ත මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඇත්ත අහු වෙනකන් හොයන්න වෙනවා. හරි.
හරි. පැහැදිලි කොයි මට. එතකොට දැන් නෑ දැන් අතට පොඩි පටලවිල්ල තියෙනවා. දැන් අපි ඒ ඒ ඒ යත් දැන් ඒ පිටින් බාහිරව දකින රූපේ අපි ඇත්තරම අපි දැනුවක් වශයෙන් නෙවෙයි ඥානයක් වශයෙන් අපිට ලැබුණොත් එතකොට ඒක එක එක්කෙනාට ආවේනික ඒ කියන්නේ මට දැන් ඒ මට ඒක වෙන කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් මිසක් ඒක ඒ විදිහට දකින්න හරියට කියන්න බැහැනේ එතකොට දැනුවක් නේ එතකොට එන්නේ යන්නේ දැන් තමම්ම ඥානකින් දැක්කොත් ඒක දැක්ක එක්කෙනාට ආවේනික වෙච්ච දැනුමක් බවට පත් වෙනවා ඒ ඥානේ කියන්නේ ඒක
ඔව් දැන් මං කිව්වේ ඒකේ එක එක මට්ටම් තියෙනවානේ අපි දැනුවත් වෙන ඥානේ දැන් ඒ ඒ කියන්නේ අපේ එක මුලාවක් කැඩුනට තව මුලාවක් කැඩිලා නැති වෙන්න පුළුවන්
අහහ
ඒකද
එහෙමයි
දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ ඔය කියපු උදාහරණයම ගත්තොත් අනේ ඉස්සෙල්ලාම අපි ඉන්නේ එළියේ තියෙන දේම පේනවා කියලා දැන් ඔක හොයලා හොයලා තැනකට එනවා එළියේ තියෙන දේ නෙවෙයි පේන්නේ හිතෙන් හදන දේ පෙනුනේ කියලා.
හරි.
හරි. දැන් අපිට හිතනවා ඕක ඥානය කියලා. එක්තරා ඥානයක් තමයි. කලින් හිටිය එකත් එක්ක සාපේක්ෂ. හැබැයි හිතෙන් හදන දේ පේනවා කියන තැනත් තව මුලාවක් තියෙනවා නම් එහෙම. දැන් අර අතන සාපේක්ෂව ඥානයක් වුණාට ඇත්ත ඇති හැටිම දැකලා නෙවෙයි නේද ඒකට.
නෑ නෑ ඒක තාපෝ මගේ දෙයක් වෙලා.
අක්කරි මං කියන්නේ මොකද්ද කියන එක නෙමෙයි. එකපාරටම කියන්න බෑ. ඔන්න දැන් අර කරේ වැරද්දා වුණා කියලා ඥානය පහළ වුණා මම කියනවා. ඒ කියන්නේ එහෙම හිතුවත් වෙයිම නවත්තනවනේ එතෙන්දි.
එහෙමයි එහෙමයි.
ඒකට වෙන්නේ අපි දහම් කරුණක් දැනගත්ත ගමන් ඔන්න දැන් අවබෝධ වුණා කියලා අර හොයන එක නවත්තන. ඇත්තම ඥානෙට එන්නේ නැතුව. දෙන්න
මේ කුකුල වහන්න.
ඒ කියන්නේ ඊතර වීමට එන්නේ නැතුව මේ හිතනවා ඊතර වුණා. එතකොට තව මුලාවක් අල්ලගෙන තියෙනවා. නේද?
එහෙමයි. පැහැදිලි.
එතකොට එතකොට අපි දැන් එක මුලාවකින් මිදුණ පල්ලියට ඔක්කොම මුලාවලින් මිදුණා කියන තැනට යන්න හොඳ නැහැ. හරි.
එහෙමයි.
ඒකයි දැන් කිව්වේ එක අපි මේ තියෙන කෙලස් ඔක්කොම එකපාර දුරු වෙන්නේ නැහැ. ඒ මුලාව යම් කිසි මට්ටමකට කැඩෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් දුරු වුණා නෙමෙයි.
බැලුවේ කොපේ මාත්
දැන් ඒක ඔය දැන් මග පළවල ගත්තත් ඒ වගේ අර ඕඩර් එකක් තියෙනවනේ සෝවන් වුණා කියනකොට කැඩෙන සංයෝජන තුනක් තිබුණාට තව හතක් ඉතුරු වෙලා නේද
එහෙමයි
අපිට හරියටම දැනගත්තා නෙමෙයිනේ නේද රහත් වුණා නෙමෙයි මම විද්‍යාව තියෙනවා. එතකොට ඒ යම් කිසි මට්ටමකට අවබෝධ වුණා කියලා එතෙන්දි ඔන්න දැන් හරි ඇත්ත දැනගත්තා කියන තැනට යන්න හොඳයි. ඒ අදහසක් එනවා නම් මේ අර දහමේ පෙන්නන ඊතර වීම වැත්ත නෙවෙයි. මෙන්න මේකයි ඇත්ත කියලා දැන් අපිට අදහස ආවොත් ඒකම උදව් වෙන්න ඕන. එතකොට අදහසක් ආවා කියන්නේ ආයේ ඒ අදහස ආපු මම ඉන්නවනේ මට නේ ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් ඒක ලෝකෙට ආයේ තින්න ඊතර වීම නෙමෙයි. තවත් ඒක ගැන විස්තරයක් දැනුමක් නේ එකතු වෙලා තියෙන්නේ. මට හම්බ වුණ දැනුම වෙනවා. මම දැනගත්තු ස්වභාව දැනගත්තු දේ වෙනවා නේද?
පැහැදිලි පැහැදිලි.
එතකොට ඒ දහම කියලා අපිට ඇහෙන එකට ගොඩක් වෙලාවට එන්නේ ඒක මම දැනගත්තු තවත් දැනුමක් වෙනවා. ඒකත් එක්ක ගැලපෙනකොට. අනේ ගැලපීමේදී පරිස්සම් වෙන්න ඕන ඒක ඊතර වීම නෙවෙයි කියන දේ. හරි.
හරි.
ඊතර වීම කියන එකේදී මේකේ තවත් විග්‍රහයක් අහුවෙනව නෙවෙයි. තවත් විස්තරයක් අහුවෙනව නෙවෙයි. මේ විස්තරයක් අහුවෙනවා කියන එකට උදාහරණයක් ගත්තොත් අර
අර බල්ලා අපි හිතමු ඒ බල්ලා ගැන විස්තරයක් එනවා. ඔය බල්ලා ඇති වෙලා නැති වෙන එක. නැත්නම් ඔය බල්ලා සතර මහා ධාතුයෙන් හැදිච්ච බල්ලෙක්. හා මොනවා හරි එකතු වෙලා හැදිච්ච එකක්. කියලා එහෙම තව දැනුමක් ආවෝ අර ඇත්ත ඇති හැටි දැක්කාන්නේ වෙන්නේ නැහෙනි. තේරුණා.
එතකොට ඔක්කොම හොයන්නේ සිද්ධිය නෙමෙයි මේ බල්ලා ගැන විස්තරය.
අන්න දැන් ඒක යම් කිසි මට්ටමකට ඇත්ත බල්ලෙක් නෙවෙයි කියන තැනට යනවා. හැබැයි මුලාව සම්පූර්ණයෙන් දුර වෙන්නේ. ඔය ඉන්නේ බල්ලෙක් කියලා හිතුවට උතන තියෙන්නේ මෙන්න මේ කෑලිවල එකතුවක් කියලා. අපි ඔය මොනවාන් හරි ඇදිච්ච දැන් අපි ශරීරය අධ්‍යා බලන ඔය තියෙන ශරීරය නෙවෙයි. කෙස්ලොම් නියදත්තල එකතුවක් කියන තැනට එන්න පුළුවන් නේ.
එහෙමයි.
ඒක ආවා කියලා අර සම්පූර්ණ දැක්මට ඇවිල්ලා නැහැ. හැබැයි යම් කිසි මට්ටමකට මුලාවක් කැඩිලා තියනා නේද? නැතුවත් නෙමෙයි. හරි. ඒක තාම ඒ දැනගත්තු එක ලෝකෙට අයිති කියන. හරි. සම්පූර්ණ ඊතර වෙන දර්ශනය නෙමෙයි. ඒකට දැන් අපේ එක එක දැන් මේ ශරීරය ගත්තොත් ඕක කෙස්ලොම් නියදත් වලින් හඳුනා කියන එක ඇත්ත බොරුවකුත් නෙමෙයි. නේද? ඒක නොදන්න කෙනාට වඩා ඒක ඇත්ත. ඔබ තව ටිකක් ඔය විද්‍යාඥයෝ කියයි මේ සෛල ගොඩක් තියෙනවා. ඔව මේ ඇති වෙනවා නැති වෙනවා කියන එකක් කියනවා. නේද? ඒක මෙරි මෙරි යනවා කියන එකක් කියනවා. ඒවත් ගොඩක එකතුවක් කියනවා. ඒකත් ඇත්ත. හැබැයි එහෙම ගියාට ඔක පරමාණු ගොඩක් කියලා කියන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, අරවා මේ ශක්ති ගොඩක් අරවා මේ ඔවගේ එක එක ඒවා හොයාගන්න පුළුවන්. ඒ හොයාගත්තට කලින්ට වඩා යම් කිසි දැනුමක් ආවට සාපේක්ෂ දැනුමක් එනවා මිසක් ඊතර වීමක් නෙමෙයි. මොකද ඒ එහෙම හොයාගෙන ගියාට ඊතර වෙන්නේ. ඊතර වීමේ දර්ශනය කියන එකේදී අර ඒ දැන් ඒ වෙයිදී යන්නේ අපි දන්න එකට ගලප යනවනේ. තව ටිකක් එහෙට තව ටිකක් මොනවා හරි දැන් තව ටිකක් මොනවා හරි දැනගන්න. ඊට වඩා මේකෙදි වෙන්නේ වචනේ තමයි ඊතර වෙනවා කියන්නේ. ඊතර වෙනවා කියන්නේ තවත් අදහසක් එනවා නේ. දැන් ඒක ඉතින් ඒකත් වචනෙන් දෙන්න ගියාම ඒකත් තව දැනුවක් කරගන්න පුළුවන්. ඉතින් ඒ දැනුවෙන් එහාට ගිය දැක්මක් වෙන්න ඕන නේද මේ ඥානය කියනකොට.
ඒක විස්තර ගන්න බෑ ඇත්තටම.
ඔව් විස්තර කළොත් ආයෙ දැනුමක්
දෙන්නක්.
ඔව් ඒකට අපි මේ විස්තර කිරීම බලෙන් දා ගන්න හදනවා ඥානයක් විදිහට. දැන් සම්මා දිට්ඨිය කියනකොට ඥාන හතරක් නේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ. හැබැයි අපිට දැනුමකුත් තියෙනවා. දුක කියන්නේ මේකයි, සමුදය කියන්නේ මේකයි, නිරෝධේ මේකයි, මාර්ගයේ මේකයි කියලා නිකන් සාමාන්‍ය අහලා තියෙන ඒවා එක්ක දැනුමකුත් තියෙනවානේ. ඒ දැනුම කවදාවත් ඥානය වෙන්නේ නැහැ. අපි කොච්චර විස්තර කරන්න කියලා. ඒ දැනුම ඉක්මවා යනවා ඥානය කියනවා. ඉතින් ඒකට තමයි ඒ ඥානය එන්න උදව් වෙන්නේ නැහැ. ඒ ඇහෙන දහම ඇහෙන එකත් එක්ක විමසන්න වෙනවා. නේද? ඇහෙන කරුණත් එක්ක විමසන්න. ඇහෙන ආකාරයට විමසන්න. හොඳට අහන්න ඕන ඒකට අනුව විමසන්න කියන පැත්ත. අපිට උතන වරදින තැන ඔක අපි දන්න එකට ගලපලා විමසන්න යන එක. වෙන්න බෑ. ඒක තමයි අපේ අර කෝණේ වෙනස් වෙන්න ඕන කියන්නේ. අපි බලන කෝණේ වෙනස් වෙන. ඒ විමසීම. අපේ පුරුද්ද තමයි අපි දන්න දේවල් එක්ක ගලප ගලප විමසන එක. ඊට වඩා වෙනස් මේක. අර දන්න දේ ඒක පැත්තකින් තියලා ඇහෙන දේට අනුව විමසන්න වෙනවා. ඒක හරි අමාරු වැඩක් ඒක. ඒ කියන්නේ කලින් කරනවයි කියලා කරන්න හරි අමාරුයි. බල මේ දන්න දේ පැත්තකින් තියනවා කියන එකත් ආයේ දන්න දෙයක් වෙනවනේ. ඒක එහෙම කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. මේ විමසීමම කරගෙන යන්න ඕන ඥානය එනවා.
හරි. ඥානය කියන්නේ මේ පිළිතුරක් නෙවෙයි නේද? ඥානය කියන්නේ පිළිතුරක් නෙවෙයි නේද? විමසගෙන අපි යනකොට දැන් ඥානය එනවා කියන්නේ කියන්නේ පිළිතුරක් આવ කියන්නේත් ඒක ඥානයක් නෙවෙයි නේද? එහෙමද?
ඥානය කියනකොට අපි දැන් ඒක කියන්න වෙන්නේ. දැන් අපි ආයතන වලින් දැනගත්ත එක නෙවෙයි. නේද? කියන්නේ හැකනනාසේ දිවකය මන කියන ඒවයින් දැනගන්න ස්වභාවයේ ඉක්මවා යන්න වෙනවා. හරි. ලෝකෙට අයිති ස්වභාවයක් නෙවෙයි මේ ඥානයක් කියන්නේ. ඥානය කියනකොට ඒ කියන්නේ අපි සාමාන්‍ය මේ තර්කයට අහු වෙන මට්ටම නෙවෙයි. ඒයි මම යෑම. එතකොට ඒක මේකයි ඒක දැන් අපිට දැනගන්න ඕනේ ඥානෙ මොන වගේද කියලා නේ. එහෙම දැනගත්ත බෑ. ඒ කියන විදිහට විමසීම තමයි කරන්න පුළුවන්. ඒ විමසීම කරගෙන යෑමනේ කරන්න පුළුවන්. එතකොට ඥානෙ මොකද්ද කියලා දැනගෙන විමසීම නවත්තන එක නෙමෙයි. ඥානෙ මොකද්ද කියලා දැනගන්න ගියම ආයෙ තව දැනුමක්. ඒ එතන තමයි අපිට දහම ඇහිලා ගොඩක් වෙලාවට දහම දැනුමක් කරගෙන ඉන්නේ. අන්නේ එසේ අදහසක් එන්න ඇති කිව්වේ.
එමය මොකක්වත් මේ ඕම්බි බොදුමාට පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. ඔව් මේ විහාර නෑ නෑ හුස්ම මොන හරි අහන්න තියෙනවද?
සරණේ මාචාර්යතුමා, කවුරුත් නැත්නම් මට ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් සාකච්ඡා කරන්න. මේක ඇත්තටම මම ඉත ඔබතුමාගෙන් උපදේශයක් ගත්තනේ මේ අන්ත දෙක සම්බන්ධයෙන්. මම අර එතන මේ නතර වෙන ස්වභාවයක් තිබුණානේ. එතකොට මම ඒවට නැවත නැවත අහලා මං ඊට පස්සේ ඇත්තටම හිතද්දි මට තේරුණේ අර අන්ත දෙකක් කිව්වට මං අන්ත දෙක කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැහැ ඇත්තටම. එතකොට මට ප්‍රශ්න ගොඩාක් මතුවුණා. මේ ඇත්තට මං දවස් කීපයක් තිස්සේ හිතපු ටික මම කෙටියෙන්ම කියන්නම් නැත්නම් අනිත් පැති ආවේ යහන් ඉඳලා. එතකොට මට මෙතෙන්දි හිතුනේ අන්තයක් කියන්නේ මොකක්ද? ඒතකොට දැන් අන්ත කීයක් තියෙන්න පුළුවන්? ඒක හැමතිස්සෙම අර ප්‍රතිවෘත්ත යුගල් හැටියට තියෙන. එහෙම නැත්නම් අන්ත දැන් එක දෙයක් සම්බන්ධයෙන් අන්ත ගොඩක් තියෙන පොළවන්ද? එහෙම නැත්නම් අන්ත හුඟක් ගානක් තියෙන පොළවන්ද? එතන නැත කියන්නේ මොකද්ද? එතකොට තැවරෙනවා කියන්නේ මොකද්ද? නොතැවරෙනවා කියන්නේ මොකද්ද? ඔය වගේ මට සෑහෙන ප්‍රශ්න ගොඩක් තිබුණා. එතන මේකේ මුල් ටික තමයි මම හිතුවේ ඇත්තටම ඉස්සෙල්ලම අන්ත කියන්නේ මොකද්ද කියන එක. එතකොට මට මේකෙදි හිතුනේ අන්තයක් කියන්නේ දැන් ගොඩක් වෙලාවට දැන් අපි හිතමුකෝ දැන් මගේ මේ කනේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට මට හෑන්ඩ් ෆ්‍රී එකක් පාවිච්චි කරන එක කංගයක් වගේ වෙනවා. ඒත් මට ඒක හින දුකක්. ඒ වුණාට වෙන කෙනෙකුට හිම ප්‍රශ්නයක් නැති වෙන එක හරි පහසුවක් වෙන්න පුළුවන් නේ. එතකොට දැන් මට බඩිකින්නක් දැනුණාම බඩිකිලි නොවන තත්ත්වයක් තියෙනවානේ. මට හිතුනේ ඒකත් එක්ක අන්තයක් වෙන්නේ මගේ ප්‍රායෝගික ජීවිතේ මම පය ගහලා ඉන්න තැනක් කියලා. එතකොට මේක මම වීම, ඒ කියන්නේ මගේ ප්‍රිය බව. එතකොට ඒ වගේ දෙයක් තමයි අන්තයක් වෙන්නේ කියලා. ඉතින් දැන් මගේ ප්‍රායෝගික ජීවිතේ මට ගෝචර වෙන දෙයක්. දැන් අපි හිතුවොත් දැන් මේ හැමෝටම තියෙන්නේ හරි සූක්ෂම ශරීර කියලා. මුළු ඔක්කොම මේ දෙවිවරු කියලා. එතකොට කතා කරන්න දෙයක් නැහැනේ. මට සූක්ෂම ශරීරයක් ඔයාට එහෙම එකක් නැහැ කියලා. ඔක්කොම පැවිද්දෝ ඔක්කොම පැවිදිනේ. ඔක්කොම ගිහිනම් ඔක්කොම ගිහිනේ. අර දැන් මට නොතේරෙන අන්ත කුණිතිකුත් තියනවාද? දැන් ඒලිස් ගැන කතා කළොත් මම දන්නේම නෑනේ. ඒත් ඒක මගේ මට්ටමේ ඉහට ගිය එකක්නේ. එතකොට මට හිතෙන්නේ මේ අන්තයක් වෙන්නේ බොහෝ දුරට මට නිගෝචර වෙන දෙයක් කියලා. එතකොට එතන මම බවක් නේ තියෙන්නේ ඇත්තටම. දැන් මට අන්ත මහාචාර්යතුමාට අන්තයක් වෙන්නේ නෑනේ. බොව් ඔබතුමාට එක වෙනස්ම තත්ත්වයක් වෙන්න පුළුවන්. එතකොට දැන්
එතන අර ගෝචර වීම කියනකොටම අන්ත, ඒ කියන්නේ ඒ දැනගන්න ගැති අදහස් මොකක් හරි අදහසක් නේ එන්නේ. එතකොට අර කිව්වා වගේ දැන් පැවිදි අයම හිටියොත් පැවිදි කියන අදහස එන්නේ නෑනේ.
එන්නේ නැහැ.
ඒ කියන්නේ ගිහි එකට සාපේක්ෂව තමයි පැවිදි කියන අදහස.
ඔව්.
නැත්තම් හැමෝම ගිහි නම් අගෙන පැවිදි අය නැත්නම් ආයෙත් ඒ ගිහි කියන අදහස එන්නේ.
එහෙමයි.
එහෙම නැත්නම් අර ශරීර වගේ දැන් සූක්ෂම ශරීර නම් අපි හැමෝටම
තියෙනවා.
එතකොට දැන් අර ඝන එකයි සූක්ෂම කියලා වෙන්වීමක් නැහැ. ශරීරය කියලා නිකන් මතුවෙන්න විදිහක් නැහැ නේද ඒකට.
ඔව්.
ඒකම එතකොට පේනව නේද සාපේක්ෂ භවකමයි අදහසක් එන්නේ කියලා. දැන් මේකයි කියනකොට ඒකේ නැති බවට සාපේක්ෂවමයි ඇති බව, නැත්නම් ඇති බවට සාපේක්ෂවමයි නැති බව. ඔය ඒ කියන්නේ දෙයක් ලැබෙනවා කියන්නේම ඒ ඇත නැත කතාවක් නේ.
ඒකට
ඒ වෙන්වීම කියන එක නේද?
ඔව්.
එතකොට ඒ ගෝචර වෙන මට්ටමේම අන්ත කියලා පේනවා නේද යම් කිසි මට්ටමකට?
එහෙමයි. ඔව්.
ඒක හැබැයි අර කැමති වෙනවද නැති වෙනවද කියන පැත්තෙන් ගන්න එපා.
ආ මම ඒකේ මට්ටමනොත් ගත්තා.
ඒක තමයි මට වුණා මේ වගේ එකක් කියනවා.
ඔව්.
එමෙති වුණත් ඒකාන්තයක් නැත්තම් අන්තයක්
නෙවෙයි. ඒකත් එහෙමනේ කියන එක.
ඒක නැත්තම්. ඔව්. ඒ කියන්නේ ඒ මොනවා හරි ලැබීමක්. හ්ම්. ඒක සියුම් පැත්ත තමයි කැමැතියක් නේ. දැන් වේදනාව ගන්නකොට වේදනාව දුක් වේදනාව විතරක් නෙමෙයි අන්ත දෙක. මැදත් අන්තයක් වෙනවා ඉතින්. ඒක අන්තයක් කියනවට වඩා ඒක ඉතින් අර අදහසත් එක්ක ගන්නවා අර මැදත් තවරෙන්න එපා කියන පැත්ත.
අර අපිට ඒක ගෝචර වෙන්නේ නැහනේ. අපි එකපාර අල්ලන්නේ අර එක්කෝ සැප එක්කෝ දුකනි දැනෙන්නේවත්.
ඔව්.
මට ඒක පොඩ්ඩක් වුණා දැන් මම පුංචි කාලේ දුක කියන එකක් දන්නේම නැහනේ. ඒතරම සැප කියන එකක් දන්නේත් නැහැ. එතන මට ඒ කාලේ දැනුනේ මම සැප දන්නේ නැහැ. ඇත්තටම දුකක් නැහැ. ලොකු වෙලා ඉගෙනගෙන දැන් මොන මොන හරි ප්‍රශ්න ඉදි තමයි දන්නේ. ඒ කාලේ පුදුම සැපකනේ හිටියේ. එතකොට තමයි දන්නේ සැප කියන එක. ඇත්තම දුකක් නැතුව සැපක් එන්නේ නැහැනේ.
ඔව් දැන් අපි දැන් සැප කියන කතාව මතුවෙන්නේ දුකක් එක්කමයි. දුක දන්නේ නැති කෙනෙකුට අර සැපේම ඉන්නකොට ඒක සැපයි කියලා අහුවෙන්නේ නැහැ. ඒ සාපේක්ෂ බවක් එක්කමයි ඒ විදිහට මතුවෙන්නේ.
එහෙමයි.
අපි අපිට ලැබෙන්නේ නැතිම ආහාරයක් කියලා කියනකො ගණන් වැඩි කන්නම හම්බ වෙන්නේ නැති එක. එතකොට අපිට උට ලැබුණත් හරි සැපයිනේ. දැන් තමයි වෙලාවට ඊයේද පෙරේදද අර සාමින්න හවසලා විදුස් කරපැති වලින් වැඩලා හිටියා. බලබයි ඉතින් ඒ දානේ තිබුණෙත් නෑ. අපි අර ගොකන විහාර මහදේවි පාක් එකේ ප්‍රේම පාර්සල්ලා රකිද තමයි උන්වහන්සේලා වැළඳුවේ. ඒ අතරේ කට්ටිය ඒතරින්ම අයිස්ක්‍රීම් අරන්
පිළිගන්නේ.
දැන් උන්වහන්සේලාට අයිස්ක්‍රීම් ලැබෙන්නේම
නැහැනේ.
එතකොට ඒක එතකොට එතන නිකන් අර කැමැත්තක් එනවනේ මේක සපක් කියලා සාමාන්‍යයෙන් ලැබෙන්නේ නැති එකකට සාපේක්ෂව. ඔව් හැමදාම අයිස්ක්‍රීම් හම්බ වෙන කෙනෙකුට ඒක සපක් වෙන්නේ
නැහැ නේ. ඒකට එන්නේ කරදරයක්.
ඔයක කරදරයක්.
ටිකලසක් ගියාම.
එනවනේ මේකේ සාපේක්ෂ බවක් නේ ඔය හම්බ වෙන්නේ. ඒ ඒ එතකොට ඒක පැහැදිලිවම අන්ත කියලා තේරෙනවනේ.
එහෙමයි ඔව්.
ඔත කෙනෙකුට එක වෙලාවක එකයි තව වෙලාවක තමයි පිරෙනවනේ ඒක ඉතින්. ඒ ලෝකෙට අයිති කියන්නේ ලෝකයා ඉන්නේ අන්ත ඇසුරු කරගෙන කියලා මේ කියනවනේ නේද? මොකද්ද ඒ සූත්‍රය? යබුගියන මේ බෙහෙවින්ම මේ ඇත යන අන්තයයි නැත යන අන්තේ කච්චානගත සූත්‍රයම තියෙන්නේ නේද?
ඔව් මච්ච සූත්‍රය එහෙම ඔය අන්ත ගැනමනේ කියන්නේ.
ඔව් මච්ච සූත්‍රණ අන්ත කියලාම කියනවා. පච්චානගත සූත්‍රය කියන්නේ ලෝකයා ඉන්නේ අන්ත ඇසුරු කරගෙනම. අත්ථිතංච නත්ථිතංච. ඔව්. ඒ කියන්නේ කයි නැත කියන්නේ. හැබැයි ඒක අපි අපිට ඇත නැත එන්නේ අපේ දැන් ඇත කියන එකේ සාපේක්ෂ නැත එකක් තියෙනවා. ඊට වඩා ගැඹුරට යනවා එතෙන්දී. ඉතින් ඒකට සාපේක්ෂව නැතකත් වරු නෙවෙයි. ඒ කියන්නේ කර උච්ඡේද පැත්තටම යන අර්ථයක් තියෙනවා. එතන අපිට අහු නොවනම පැත්තකුත් තියෙනවා. මේ ඒ මොකද අපි නැත්නම් ඔය මට්ටමින් මිදෙන්න ගිහිල්ලා ඉතර ඒ මොකුත් නැති බව නිවන කියලා ඊළඟට අල්ල ගන්නවා. ඒ කියන්නේ ඇති බව හම්බ නොවන බව වගේ කියලා.
ආහ මොකුත්ම නැත්නම් ඉතින් මොකුත්ම නැහනේ.
ඔව් ඒක මොකුත්ම නැති බව හම්බ වෙනවා කියන එක දන්නේ නැහනේ එතකොට.
ඔව්.
ඒක ලැබෙන ඒ කියන්නේ මම ඉන්නවනේ. නැති බව දැනගන්න මම. එහෙම වෙන්නත් බෑ.
හ්ම්.
ප්‍රතිත්ත සම්පන්න බව කියනකොට ඊට වඩා වෙනස් මේ ඇතිකලි මේ වී කියනකොට.
එතකොට දැන් මට ඔබ මෙහෙම අදහසක් තාමාචර්තම. එතකොට දැන් මේ දැන් අන්තයක් මොකක් හරි එකක් ලැබෙනවා කියන මමනේ ඇත්තටම කියන්නේ මම කියලා ගැනීමමනේ ඔය. එතකොට
නෑ දැන් අපි දැන් අන්ත කියන්නේ මොකද්ද කියලා අදහසක් එනව නේද?
අන්තය කියන්නේ මේකයි කියන්නේ නිර්වචනයක් නෙමෙයි. හැබැයි අන්තය කියන්නේ මොකක් හරි දෙයක් ලැබීමක්.
ඔව්
කියන්නේ
දෙයක් ලැබීම.
එතකොට
එතෙන්දි ගන්න වෙන මේ ඇත කියන්නේ මෙන්න මේකයි කියලා ලැබෙනවා කියන එකත් ආයි ලැබීමක් වෙනවා.
ඒකත් ලැබීමක් කියලා.
ඔව් ඒවා දැන් ඕක තමයි අපි අර නිකන් කර්කෙන් දැනුමෙන් යන්න ගියාම වෙන සිද්ධියක් ඒක.
අවද මොකක් හරි ගත්තොත් මොකක් හරි ඕනම එකක් ඕනම එකක් ලැබෙන එක. එතකොට හැම එකක් අන්තයක් නේ.
ඔව් ඒ ලැබුණා නම් අන්තයක කියලා දැනගත්තාම හරි. ඒ කියන්නේ අදහසක් ආව නම් අන්තය. ඒක දැක ගන්නවා කියන්නේ.
එහෙමයි.
අදහසේ බැස ගන්නවා. ඒ බැස ගැනීම තමයි ඔය පස් විදිහකට එන්නේ නැහැ. රූපේ වේදනා සංඥා
සංකාර
විඤ්ඤාණ.
ඔව්. ඇත්තටම ඊට පස්සේ ඒකත් හිතුණා. ඒකම තමයි නේද මේක මෙතන යන්නේ තින්ට කියලා.
ඒ අන්ත කිව්වත් ඒවා කිව්වත් නිකන් ඒවයි දැසගෙන එයා පිළි අරගෙන ඒ පිළිගන්න ගතියමයි තව විදියට කිව්වොත් අපි යම් කිසි ස්වභාවයක් පිළිගන්න ගතියක් තියෙනවා ඒ ඒ පිළිගන්න ගතියේ මුලාව කැමැත්ත යෙදිලා අන්න ඒ වගේ දෙයක් කැමැත්ත මතමයි ඒක අපිට ඒක කැමැත්ත කියලා පේන්නේ නැහැ සමහර විට අකමැත්ත වෙන්න පුළුවන් ඒක තමයි ඒ සියුම් විදිහට පේන්නේ නැති මට්ටමෙන් ඒ ඡන්දය එක එක වචන තියෙන්නේ තණ්හාව ඒවා යෙදි ළමයි ඒ අදහසක් එන්නේ මේ මේකයි කියලා ඒ එතකොට අදහසක් එන භවේම ප්‍රශ්නේ
තියෙනවා
එතකොට ඇත කියන්නේ මේකයි නැත කියන්නේ මේකයි කියලා අපිට විස්තරයක්
එනවනේ
එතනත් ඉතින් ඒ ප්‍රශ්නේම එහෙමම තියෙනවා මොකද්ද මේ ඇත කියන එක කියලා හොඳ විග්‍රහයක් එනවනේ දැන් ඒ ස්වභාවයමයි ලෝකෙට අහු වුණා කියන්නේ. ඔය තේරම නිකන් ඉක්මවෙන ගතියක්. ඒ කියන්නේ මොහොමද ඊට වඩා එක කියන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතන්න ගියාම හිතන්න එපා කියන එක නෙමෙයි. හිතන්න ඕන විමසන්න ඕන. ඒ විමසීම තුළ ඔකට දෙන වචනේ ඊතර වීම කියන්නේ. කියන්නේ කිසිම විදිහකට ඔය සිද්ධිය විස්තර කරන්න බැරි වෙනවා. විස්තර කළොත් අපේ අදහසක් නේ අපහු. මේ කියන්නේ මේකයි.
එහෙමයි.
ඒ විස්තර කරන්න බැහැයි කියලා පැනලා යන එක නෙමෙයි. ඒක ඒ ඥානෙට එනකොට අර විස්තර කිරීමේ අර්ථයක්. දැන් අතර කියන්නේ දැන් මිරිඟු ස්වභාවයේ මිරිඟු ස්වභාවයෙන් දැක්කා කියන්නේ. එතකොට දැන් මොකද්ද විස්තර කරන්නේ? අර්ථයක් නැහැ.
එහෙමයි.
අනේ ඒ වගේ ඊතර වීම කියන්නේ. අදහස
එහෙමයි. ඔව්. ඒ කියන්නේ ඇත්තරම දැන් ඕක දැන් පුළුවන් තරම් විමසන්න ඕනේ. විමසන්න තියෙන්නේ. එහෙම නැත්නම් මුකුත් නැහැ කියලා හිතුවොත් එතනින්ම ඉවරයි. ඉවරයිනේ. ඒතර මම උත්සාහ කළේ දවසේ මගේ ඇතිවෙන සියලුම කටයුතුත් එක්ක මොකද්ද මේ කියන එක අන්තේ කියන එක හොයන්න දවස් ගානක් තිස්සේ. ඒක තාම ඉවර නෑ.
දෙදෙනෙක් එකතු වෙමු සල්ලි. ඔව්. කමන්නේ හොයන්න. හැබැයි ඔතන මෙහෙම දෙකුත් තියෙනවා. අන්ත දෙක දැක්කහම මැද නතර වෙනව නෙවෙයි. මෙතන නතර වෙනවා කියන්නේ අන්ත දෙක දැක්කා කියන්නේ.
හරි මට ඒක හිතුණා. මොකද මට ඒක හිතුණේ මේ විදිහට. අන්ත දෙක හරියට දැක්කොත් මෙතක් ගැන කතාවක් නැහැ කියන එක මට හිතුණේ ඇත්තට.
මොකද මෙද පිරිසිඳ දැක්කා.
උනේ කලින්
තමයි අන්ත දෙක දැක්කා කියන්නේ.
ඔව් ඒතර මට හිතෙන මං අන්ත තාම දන්නේ නැහැ. මං ඒකයි මට මැදකට මම යන්නේ. ඒතර මං ඒක හරියට නැත්නම් මම මැදකට යන්නේ නැහනේ. මට ඉතින් ඒ භාෂාවෙන් ඒ මහජත්ම කියන එකම තමයි. ඒතර මං ඉතින් මම තව අන්ත හොයන්න ඕනේ. හොයපුවාම මැද ගැන කතාවක් නැති වෙන්න ඕනේනේ. හැබැයි ඒක අර නිකමනේක තියාගෙන නෙවෙයි. තාම හොයන්නයි තියෙන්නේ. කෙනෙක් තමයි මට අන්තිමටම හිතුනේ.
ඔව්. ඒ කියන්නේ මැද අහුවෙනවා කියන්නේ මම අපහුව අන්තවල
ඉන්නේ.
එහෙමයි. එහෙම කියොත් අපි කැමැති අකමැති ගතියක වේදනාව ගන්නකෝ දැන්. විදනමයි දුක් වේදනාවයි සැප වේදනාවයි කියලා. දැන් අපිට හිතනවා දැන් ඉදී නැත කැමැති වේදනාව නැති වෙනවා කැමැති වේදනාවක් නැති වෙනවා කියලා ඒ දෙක නැති කරගෙන ඒ වන්තනේ
එහෙමයි
හැබැයි එහෙම ගියාම වෙන්නේ අර උපේක්ෂා. ඒ කියන්නේ සැපත් නැති දුකත් නැති වේදනාවේ තැවරිලා. සැපත් නැති දුකත් නැති විදිහට භවයේ තැවරිලා. අර දෙක නැති වුණාම අපිට හිතෙන්නේ ඔන්න දැන් අන්ත දෙක්ක මැද තෙවරෙන්නේ නැහැ කියලා උපේක්ෂාව අල්ල ගන්නවා වෙන්න පුළුවන්. ඔක මං කියන්නේ දැන් අර අපිට ගෝචර වෙන්නේ දැන් අර බල්ලා රැවටිලා කියලා අපිට අහුවෙන්නේ බල්ලා එක්ක බුරණ හින්දා වතුරට. එහෙම නැත්නම් වල් ගෙවන නැහැ. වතුර පියා බලائیں۔ මේ දෙකෙන් තමයි මුලාව ප්‍රකට වෙන්නේ. හරි? මුලාව ප්‍රකට වෙන්න තියෙන්නේ ඇලිම ගැටීම පැත්තේ. හැබැයි ඇලිම ගැටීම තුනී කරගත්තොත් මොකක් හරි භාවනාවක් කරලා මෛත්‍රිය කරලා තරහ යන්නේ නැති පැත්තකට එනවා. ඊළඟට පිළිකුලක් වඩලා පිටව රාගය එන්නේ ඇලිම. හැබැයි තාම දැන් අර වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක දන්නවා තරහ ගන්නෙත් නැහැ ඇලිමෙත් නැහැ. දැන් වෙන්නේ මුලාව ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ අපිට හිතා ගන්න බෑ මෝ රැවටිලාද නැද්ද කියලා.
නැද්ද කියන්නේ මං කලින් එහෙම දැනග හිටියා. මං හිතුවේ මට එහෙම වෙන්නේ නැහැ කියලා.
ඔව්. එතකොට ඒක තමයි ගොඩක් අය අර විමුක්තිය කියලා යන්නේ. මොකද අපිට ප්‍රකට වෙන වැරදි දෙකනේ ඇලීම ගැටීම කියන දෙක. ඒක කඩු වෙනකොට මේ හරි නාර්ගේ වැඩෙන්නේ කියලා හිතෙනවා. පර දර්ශනය පිරිසිදු නොවුනොත් දැන් අර මේ මුලාව කියන තැනින් දැන් අර මුලා වෙන්නේ නැතුව හිටියොත් කොහොමවත් ඇලිම ගැටීම නැහැ.
ඔව්.
ඒත් වතුර දිහා බලා ඉන්න පුළුවන්. ඒකට ඔන්න ඔය දෙකේ වෙනස හරි අමාරුයි අඳුරගන්න. يعني ඇලිම් ගැටීම් තුනී වෙලා මේ ඒ දෙක නැතුව ඉන්නවද මුලාව දුරු වෙලා ඇලිම් ගැටීම් නැතුව ඉන්නවද කියන්නේ. ඒ කියන්නේ මුලාව දුරු වුණොත් ඇලීම් ගැටීම් උපදින්නේ නැහැ.
එහෙමයි.
හරි. හැබැයි අර උපේක්ෂා ගතිය අර දෙක යටපත් කරලා උපේක්ෂා ගතියේ හිටියොත් ඒත් අර දෙක මතු වෙන්නේ නැහැ. උනාට මුලාව එහෙමම තියෙනවා.
ඒක හරි භයානකයි.
ඔව් භයානක කියන්නේ ඉතින් දර්ශනය පිරිසිදු වෙලා නැහැ.
ඒක තමයි භයානක. දන්නේත් නැහැ.
ඔව්. ඔව් එතකොට ධම ඇහිලා නැහැ. හැබැයි නිවන වගේ තමයි.
එහෙමයි.
ඒ අනේ ඉතර ඒක තමයි භයානකයි. කියන්නේ ධර්මයේ ප්‍රයෝජනේ එන්නේ නැහැ. හැබැයි ඒ දෙකේ වෙනසකුත් නැහැ. ඉතින් බැලුවා. නේද?
ඔව්. ඒරට ලොකු වෙනසක් තියෙනවාද? නිත්‍ය දෘෂ්ටියකින් කෙලින්ම ඉන්නේ.
ඔව්. ඒකයි ඔතන අර මැද දැකීම තුල තමයි අන්ත අවබෝධ වෙන්නේ. ඒකට ඒ කියන්නේ මුලාව පැත්ත තමයි මේ තේරුම් ගන්න
තියෙන්නේ.
ඒක එතනිකයි ඥානය පිහිටන්නවා. ඒ කියන්නේ යම් කිසි ස්වභාවයක් ලැබෙන්නෙම මුලාව කියලා පැත්තට එන්නවා. ඒක එතකොට ලැබෙන දේ පැත්තෙන් නෙමෙයි ලැබෙන ආකාරය පැත්ත නැහැ වෙනවා නම් ඔන්න එතකොට අර මැද වගේ දැන් අපි ලැබෙන ඒ කියන්නේ අරමුණ පැත්තෙන් බලන්න ගියත් ඕකට කැමැති දැනද්ද අරමුණ පැත්ත විතරනේ.
ඔව්.
ඒ ලැබෙන ආකාරය කියනකොට ඊට වඩා වෙනස්. දැන් බල්ලෙක් හැදෙන ආකාරය දැකීමයි බල්ලට ඇලීම ගැටීම නැතුව ඉන්න එකයි ඒක දෙකක්.
එහෙම
අනේ
අර හැදීම කියන එක නේද සකස් වීම කියන එක.
සකස් වීම කියන්නේ සකස් වුණ දේ නෙවෙයි.
දේ නෙමෙයි.
හැබැයි සකස් වුණ දේ හින්දා තමයි සකස් වීම තේරුම් ගන්න තියෙන්නේ.
එහෙමයි.
අර අර ප්‍රතිබිම්බ නිසා තමයි කණ්ණාඩිය තියෙන බව හොයා ගන්න
වෙන්නේ.
හරි. ඒ වුණාට හොයන්න තියෙන්නේ ප්‍රතිබිම්බ ගැන නෙවෙයි.
නෙමෙයි කණ්ණාඩි ස්වභාවය.
කණ්ණාඩි ස්වභාවය. හැබැයි ප්‍රතිබිම්බ නැති වුණා නම් හොයන්න කණ්ණාඩි ස්වභාවයක් තියෙනවා කියන එක අහුවෙන්නේ නැහැ.
ඔව් ඒක දන්නෙත් නැහැ.
ඔව් එතකොට ප්‍රතිබිම්බ ටික උදව් කරගන්න වෙනවා. ගෝචර මට්ටම ඒක. ඒ ගෝචර දේ ගැන නෙමෙයි, ගෝචර දේ සකස් වෙන්නේ කොහොමද කියන පැත්තයි හොයන්න තියෙන්නේ. ගෝචර වෙන බව නැති කිරීම නෙවෙයි.
හරි හරි.
ගෝචර වීම සකස් වීම. දැන් අපි ගොඩක් කලාවට යන්නේ ගෝචර වෙන දේ පැත්තට තමයි අපේ අවධානය යන්නේ. ගෝචර වීම සකස් වීම කියන පැත්ත නෙවෙයි. ඒ තව පැත්තකින්
ඒක තමයි මේ පැත්තෙන් විමසන්න අම්මා.
ඔව් ඒකයි. ඉතින් කියනවා කියනවා මේක මෙහෙමමයි කියන්න අමාරුයි.
කියන්න බෑ. අනිත් කාරණාව තමයි හිතන හිතන දේ අර හිතන හිතන දේ මේ වගේ පිළිස්පිරිසිදු කරගත්තේ නැත්නම් ඒක වැඩකුත් නෑ. ඒ කියන්නේ අත්‍තරම් දැන් එකම වැරද්ද එක නිතකොට ඉන්නේ දිගටම ඒ නිසා හරියට ගත්තේනවා එහෙම සාකච්ඡා කරලා එහෙම ගන්න එක.
ඔව් ඒ විමසීම හරි වැදගත්. ඔක අර පුරුදු කරන්න ඒ කරන එකත් එක්ක තමයි ආයෙ ආයෙ ඇහෙනකොට තව තව ඒක නිරවුල් වෙන්නේ.
එහෙමයි. මම බොහොම පිංගේන මාචාරිතුමාට මේ කරන සේවය සහ හැමෝටම කරන උදව්ව කල්යාණ මිත්‍රයෙක් කියලා බොහෝම පිං ඇහෙනා ඔබතුමාට අතික්මනටම අවබෝධ නොව කරුණ අවබෝධ වේවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.